දෙදහස් විසි දෙක වසරේ නවවැනි මාසේ දහවෙනිදා බිනර පුර පසළොස්වක පොහෝ දවස ලෝක ඉතිහාසයේ ඉතාම වැදගත් දවසක් කාන්තා නිදහස ලැබුණු ශාසනික කාන්තා පැවිද්ද ලැබුණු ඉතාම වටිනා කියන උතුම් දවසක් ඒ බුද්ධ මාතා මහා ප්‍රජාපති ගෞතමිය ආනන්ද හාමුදුරුවන්ගෙන් ඒ උදව් අරගෙන ආයාචනා කරලා ගරු ධර්මවලට යටත්ව බොහොම වගකීමෙන් ශාසන පැවිද්ද කාන්තා විසින් ලබා ගත්ත දිනයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට මේ පැවිද්ද ලබා දීම සඳහා බොහොම මුලින් අකමැත්ත ප්‍රකාශ කළා. වාර ගණනාවක්ම අකමැත්ත ප්‍රකාශ කළා. ඒකට හේතුව කාන්තාවන්ට පැවිද්ද නොසුදුසුයි කියන නිසා නෙමෙයි. ඔවුන්ට මේ පිරිමි කෙනෙක් වගේ පැවිදි කෙනෙක් වගේ ඉතාම කරකස ජීවිතයක් ගත කරන්න නොහැකියාව නිසා. ඒ කාලේ පැවිද්දෝ සොහොන් පිට්ටනිවල ගල් ගුහාවල්වල රුක් මුල්වල ගත කරේ ජීවිතය. ඉතින් එහෙම ජීවිතයක් ගත කරන්න කාන්තාවකට නොසුදුසු නිසා තමයි ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ. ධර්මයේ තේරුම් කර ගැනීම සඳහා ගිහි ජීවිතයේ එකක් බාධාවක් නොවේ කියන එකත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරමින් තමයි ඒක ප්‍රතික්ෂේප කරේ. එහෙම නැත්තම් මහාන වෙන්න ඕන ජීවිතේ දකින්න කියලා එහෙම එකක් නැහැ. ආනන්ද හාමුදුරුවන් විමසුවාම මේක ගිහි අයට පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔව් ගිහි අයට පුළුවන්. ගිහි වතත් ඇඳගෙන පුළුවන්. එතකොට එහෙනම් අපි පැවිදි වෙන්නේ ආනන්ද ඉක්මන් කරගන්න. කොහොමද ඉක්මන් කරගන්නේ? ඒ කාලේ Facebook තිබ්බෙත් නැහැ, YouTube තිබ්බෙත් නැහැ, recording තිබ්බෙත් නැහැ. එතකොට ජීවිතය පිළිබඳව බුදුහාමුදුරන්ගේ වනත් ධර්මයක් අහන්න ඕන නම් සජීවීව බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඉඳගෙන ඉතින් ඇසිය යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පසුපස වඩින්න පුළුවන් නම් යන්න පුළුවන් නම් ඒක තමයි මාර්ගය කියලා කල්පනා කරා. බුදුහාමුදුරුවෝ යම් පලාතකට සංක්‍රමණය වෙනවද වඩිනවද ඒ පලාතට අර ආධ්‍යාත්මික ජීවිතයේ බලාපොරොත්තු වෙන සියලුම දෙනා සංක්‍රමණය වෙනවා. හිතන්නකෝ පින්නතුනේ, කතරගම පැත්තට බුදුහාමුදුරු වැඩියොත් ඔන්න ඔක්කොම කතරගම පැත්තට එකතු වෙනවා. අනුරාධපුරයට වැඩියොත් එහාට එකතු වෙනවා වගේ තමයි. අන්න ඒ විදිහට සංක්‍රමණය වෙවි තමයි පින්නතුනේ ජීවිත අවබෝධය ලබා ගත්තේ. මොකද ඒ උතුම් වචනේ අහන්න වෙන ක්‍රමයක් තිබෙන්නේ නැති නිසා. ඉතින් අද අපි මේ ක්‍රමය ලබලා තියෙනවා. ඒ නිසා හොඳින් ශ්‍රවණය කරන්න. හිතන්න මේ කාලය මම ධර්මයේ වෙනුවෙන්ම පේවි වාසය කරන, සත්‍ය අවබෝධය වෙනුවෙන්ම පේවි වාසය කරන මොහොතයි කාලයයි කියලා හිතලා මේ වෙලාව වෙන් කරගන්න තමන්ගේ සිතෙන්ම. මෙතෙන් පටන් පැය දෙක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම මම වැය කරන්නේ ඒ බුද්ධානුශාසනාව තේරුම් ගැනීම සඳහායි. ඒ ගැඹුරු අනුශාසනාව තේරුම් කර ගැනීම සඳහායි. මගේ සිතේ අන්ධකාර පැති ආලෝකවත් කර ගැනීම සඳහායි. අවබෝධය පූර්ණත්වයට පත් කර ගැනීම උදෙසායි කියලා අදිෂ්ඨාන කරන්න කල්පනා කර ගන්න පින්නතුන් මුලින්ම. මම හිතනවා එහෙම අදිෂ්ඨානයක් හැමෝම කරගන්නවා ඇති කියලා. එහෙම අදිෂ්ඨාන කරගන්න. ඒ හුදු වචනයක් නෙමේ තමා තුළම පවතින හෘදයාංගම අදිෂ්ඨානයක් බවට එය පත්වෙන්ටම ඕනෑ පින්නතුනි. හරි, ඊළඟට අපේ මනස නිදහස් කරගෙන සැහැල්ලු කරගෙන ඉතා ස්වභාවික නිහඬ බවකින්, කෘතිම නිහඬ බවක් නෙමෙයි, ඉතාම ස්වභාවික නිහඬ බවකින් වාසය කරන්න. මනස පාලනය කිරීමෙන් මිදී නිදහස්සේ වාසය කරන්න. ඔබ හැම විටම ඔබේ මනසට අණ ලබා දෙනවා. ඒ අණ ලබා දෙන්නට නැතිව ඔබ පාලනයකින් තොරව ඔබ මනස අත්පත් කරගෙන ඉහළ පාල ගෙනියන්න, වෙනස් කරන්න උත්සාහ කරන්නතු වාසය කරන්න. මේකත් අනක් නෙමෙයි, මේකත් අනක් හැටියට භාවිතා කළ යුතු නෑ. මනසට අණ කිරීමෙන්, බලපෑම් කිරීමෙන් ඔබ වළකින්න. ගහක් වාගේ ස්වභාවික වන්න. ගලාගෙන යන දිය දහරාවක් වාගේ ඔබ ස්වභාවික වන්න. දිය ධාරාවකට නිසලව පාඩුවේ ගලාගෙන යන්නට ඉඩ හරිනවා වගේ ඔබේ මනසට ඔබ නිසලව ගලාගෙන යන්නට ඉඩ හරින්න. එහි විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඒ ගැන ඔබ කරදර වීමක් අවශ්‍ය නොවේ. ඔබ ඒ පිළිබඳව කරදර නොවන්න. කුමන හැඩයක් ලබා ගත්තත් මනස ඒ පිළිබඳව ඔබ කරදර කලබල නොවන්න. ඒ මනසේ හැඩයටම ය ගලාගෙන ගොස් සිඳී අවසන් වේවි. මේ බඹයක් පමණ ශරීර අභ්‍යන්තරයේ මම හැටියට පනවා ගන්න ලද ශක්තිය එය දිය කර හරින්න එහෙම නැත්නම් ඒ තුලින් ඔබ ඉවත් වෙන්න. එමත් නැත්නම් ඒ දේ ඔබ ඉවත් කරන්න. මම කියන ශක්තියක් නැතිව වාසය කරන්න. අඟුලිමාල කඩුවක් තියාගෙන හිටියා වගේ මිනිස්සුත් මමත්වයේ ළඟ තියාගෙන ඉන්නේ කපන්න, කොටන්න, පෙලන්න තමයි. මේ ලෝකය කපලා කොටලා බෙදලා ගන්න තමයි මේ මමත්වයේ තබාගෙන ඉන්නේ. ඉතින් අඟුලිමාලගේ කඩුව තමයි ඒ මමත්වය. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මුණ ගැහුණාම ඒ මමත්වයේ කඩුව කොටන, පෙළෙන, වෙන් කරන, බෙදෙන එක බිමා තෑරෙන්න ඕන. පුජ්‍යල සංවරයක් නොවේයි. පුජ්‍යලත්වය නිසාම අපි තුල අසංවරයක් පවතිනවා කියන එක තේරුම් ගන්න. පුජ්‍යල සංවරය හරි භයානකයි. එය හරිම රළුයි. හරි ඝනයි. පුජ්‍යල සංවරය සෑම විටම ගැටෙන සුළුයි. ගැටෙන ස්වභාවයකින් යුක්තයි. පුජ්‍යල සංවරය විශාල ආතතියකින් හා මනස පෙළීමකින් පවත්වා ගන්නෙ. පුජ්‍යල සංවරය නොවේ, පුජ්‍යලත්වය තමයි අපි තුල පවතින අසංවරය. දැන් ඔබට ඒක තේරෙනවද? හොඳින් වටහා ගන්න. පුජ්‍යල සංවරය නොවේ, අප තුල පවතින අසංවරය පුජ්‍යලත්වයයි. හොඳ වාක්‍යයක් හැටියට මතක තියාගන්න. පුජ්‍යල සංවරය නොවේ වැදගත් වෙන්නේ පුජ්‍යලත්වය ඉවත් කිරීම. පුජ්‍යලත්වය තමයි අප ළඟ පවතින බලවත්ම අසංවරය. ඔබ ළඟ ඔබව අසංවරය කියන එකේ අදහස් වෙන්නේ සංසුන් නැති බව. එහෙම නැතුව මේ කාටවත් වරදක් කියන එක නෙමෙයි, අසංසුන් මනසට තමයි අපි අසංවරය කියලා කියන්නේ. එහෙමනම් පුජ්‍යලත්වය ඔබ ළඟ තියෙනකන් ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. මනස කර තියාගත්ත කෙනා ගුණා කරත්තේ කර තියාගත්තා වගේ පීඩාවට හසු වෙනවා. රූපය මමය මගේ ආත්මය කියලා කර තියා ගන්නවා. මේ පුජ්‍යල ගවයා, පුජ්‍යල ගවයා. මේ පුජ්‍යලත්වයේ තියෙන ඕනම කෙනෙක් ගවයෙක් තමයි. මමත්වයේ තියෙන ඕනම කෙනෙක් ගවයා. ඒ ආධ්‍යාත්මික ගවයෙක්. එතකොට වේදනාව මම මගේ ආත්මයයි කියලා කරතියා ගත්තාම පුජ්‍යල ගවයෙක් වෙනවා. සංඥාව මම මගේ ආත්මය කියලා කරති පින්න ගත්තාම මොකද වෙන්නේ? පුජ්‍යල ගවයෙක් වෙනවා. සංඛාර මම මගේ ආත්මය කියලා ගත්ත ගමම පුජ්‍යල ගවයා ඒක කරතියාගෙන අදිනවා. විඥානය මම මගේ ආත්මය කියලා ගත්තාම පුජ්‍යල ගවයා අර කැදගෙන යනවා. පසිඳුරන් මම මගේ ආත්මය කියලා ගත්ත ගමම ඔන්න ඇදගෙන යන්න පටන් ගන්නවා. ඊළඟට වෙලාවක මේ පුජ්‍යල ගවයා හිතනවා මේකේ මමෙක් නෑ කියලා. සත්වයෙක් නෑ, පුජ්‍යලයෙක් නෑ, මමෙක් නෑ, උපදින කෙනෙක් නෑ, මැරෙන කෙනෙක් නෑ, ඉවරයි. එහෙම හිතන්නේ පුජ්‍යල ගවයා. මේකේ සත්වේ පුජ්‍යලයෙක් නෑ කියන්නේ පුජ්‍යලත්වය, සත්වේ පුජ්‍යලයෙක් ඉන්නවා කියන්නේ පුජ්‍යලත්වය. එහෙනම් පුජ්‍යලත්වයක් තිබියදී තමයි අපි සත්වේ පුජ්‍යලයෙක් වෙතර නෑ කියන්නේ. ඒසා ලෝකේ පරම සත්‍ය කියන්නේ සත්වේ පුජ්‍යලේ කාත්මයක් නැහැ කියනක නොවේ. ඔබට මේ හොඳින් විෂයද අවබෝධද යථා අවබෝධද හොඳින් බලන්න, හොඳින් කියවන්න. දැන් ඔබගේ මතය සත්වේ පුජ්‍යලයක් ඇත කියන මතයද සත්වේ පුජ්‍යලයක් නැත කියන මතයද? ඔබ ඇත කියන කණ්ඩායමේ නම් ඒත් ඔබ පුජ්‍යලත්වය තුල තාම වාසය කරන කෙනෙක්. ඔබ නැත කියන කණ්ඩායමේ නම් ඒත් ඔබ පුජ්‍යලත්වය තුලම තාම වාසය කරන කෙනෙක්. පුජ්‍යලයා මතවාද වලට රැගෙන යන්නේ නැතිව අපිට හැකියාව තිබෙනවා නම් පුජ්‍යලත්වය ඉවත් කරන්න. අන්න ඒකයි තථාගතයන් වහන්සේගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්ම ඉවත් කිරීම. පුජ්‍යලයා මතවාද වලට ගෙනියන්නේ නැතුව පුජ්‍යලයා ඉවත් කිරීම. ඔබ මේ මොහොතේ ප්‍රායෝගික කරගන්න, මේ මොහොතේ ක්‍රියා කරගන්න. පුජ්‍යලයා සංකල්පවලට ගෙනියන්න එපා. පුජ්‍යලයා මතවාදවලට ගෙනියන්න එපා. පුජ්‍යලත්වය ඉවත් කරගන්න. ඔබට පුජ්ජලත්වයෙන් තොරව ජීවත්වීමක් තාම ඔබ ලබාගෙන නැද්ද? පුජ්ජලත්වයෙන් තොරව ජීවත්වීම තාම ඔබ ලබාගෙන නැද්ද? පුජ්ජලත්වයෙන් තොරව ජීවත්වීමේ වරප්‍රසාදය ඔබ තාම ලබාගෙන නැද්ද? පුජ්ජලත්වයෙන් ජීවත්වීම හරීම කරදරකාරී, හරීම පීඩාකාරී, හරීම වේදනාකාරී, කිසිම පහසුවක් නැති එකක්. කිසිම පහසුවක් නැහැ. පුජ්ජලත්වයෙන් ජීවත්වීම කිසි වෙලාවක පහසුවක් නැහැ. හරිම වේදනාකාරී. පුජ්‍යලයක් රකින්න, පුජ්‍යලයා සන්තෝෂයෙන් තියන්න, පුජ්‍යලයා ඉහලින් තියන්න, පුජ්‍යලයා මේ ලෝකෙ තැනකට ගෙනියන්න, පුජ්‍යලයා ශක්තිමත් කරන්න, පුජ්‍යලයක් හැටියට ප්‍රශංසා ලබන්න, ජයග්‍රහණ ලබන්න හරියට වෙර දරනවා. හැබැයි අපි තේරුම් කරගන්න ඕන මේ ලෝකේ ජයග්‍රහණවල නිමක් ඇත්තේ නැහැ. හෙවන ඇල්ල පාගනවා වගේ ජීවිතේ ලැබෙන බලාපොරොත්තු, අභියෝග, තෘෂ්ණාව, තණ්හාව කියන එකේ ඒක එහෙම නිමක් තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒවා අපි බොහෝම තදින් අල්ලන්නේ නැතුව බොහෝම සිව්මැලිය මේ දේවල් අල්ල ගන්න ඕන. ලෝකෙන් ලැබෙන අභියෝග බොහෝම හෙමින් අල්ල ගන්න ඕන. ඒ වුණාට තදින් අල්ල ගන්න නේද ලෝකෙ පෙන්නන්නේ? බලාපොරොත්තු ඉලක්ක හරිය තදින් අල්ලගෙන ගමනක් යනවා. ඒවා හරි පීඩාකාරී. ගවයා කරත්තේ බැඳලා හොද්දට තදින් ලනුව බැඳ වාගේ බැඳගත්ත තරමට තදින් කරත්තේ හොඳට ඇදගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ නිසා කරත්ත කර තියලා බඳින එක තමයි සමාජයේ විසින් සිද්ධ කරේ. මව්පියෝ විසින් දුවා දරුවන්ගේ මනස තුලත් ආගමික නායකයොත් කරන්නේ එහෙමයි. ආගමික කරත්තේ තදින් කරට බැඳලා තද කරනවා. තද කරාට පස්සේ ගුණාට ඇදයි යන්න කියනවා. දෙමව්පියෝ අභියෝග ටික ළමයට දීලා ළමයාගේ කර තදින් බැඳලා පුතේ ඇදගෙන බලයන් කියනවා. ඇයි මේ එක එක කරත්ත අපේ කරේ තියන්නේ ලෝකයා? ඒකට හේතුව ලෝකයා දන්නෙත් එච්චරයි, කරත් ඇදීම විතරයි. ඉතින් ගොන් රැලි ගොන් පුතාට හම්බෙන්නෙත් ඒකම තමයි. ඉතින් තාත්තා කරත් ඇද්ද නම් පුතාටත් කරත් ඇදින්න කියලා කියනවා. ගොන් රැලේනේ ඔක්කොම ගොන් රැලලා තියෙන්නේ. ඉතින් ඊළඟ පරම්පරාවට කරත් අදින්න කියනවා. මේ අතරින් යම්කිසි බුද්ධිමත් මිනිස්සෙක් අවබෝධයක් ලබන කෙනෙක් කියනවා, ආන්න එයා වෙනස් විදියට හිතනවා. එයා කරත් බිමින් තියනවා. කරත්ත බිමින් තියලා මේ මොහොතේ සතුටේ, මේ මොහොතේ පරිපූර්ණව ජීවත් වෙන ක්‍රමයේ ඉගෙන ගන්නවා. අන්න ඒක තමයි ජීවිතේ පෝසත්ම මොහොත, පෝසත්ම කාලය, සාර්ථකම දේ. අපි අපිට පේන්න, අපි අපිට දැනෙන්න ජීවත් වෙනවා. අපි වටපිටාවට පේන්න, වටපිටාවට දැනෙන්න නෙමෙයි, අපේ හිත අපිව පේන්න, තමන්ට තමන්ව පේන්න තමන් ජීවත් වෙනවා. බලන්න ඔබ ජීවත් වෙන්නේ ඔබ අනුන්ට පේන්නද ඔබටම ඔබව පේන්නද? ඔබටම ඔබ ලස්සනට පේන ජීවත් වෙන්න, ලෝකයට පේන ජීවත් වෙන්න එපා. ලෝකයේ අය බොහෝ වෙලාවට ඔබ හොඳ කෙනෙක් වෙනකොට වැඩියෙන් ගරහාවේ, ඉරිසියා කරාවේ, වෛර කරාවේ. මොකද ලෝකේ තව කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් ඉස්සරහට යනවට. ඒක තමයි මනුස්ස වර්ගයාගේ, සත්ව වර්ගයාගේ ස්වභාවය. ඒක තිරිසන් සතුන් අතරත් එහෙමයි. රජකම ගන්න, ප්‍රධානකම කන්න, පොර කනවා, මරා ගන්නවා. එනිසා ලෝකයා දකින විදිය හොඳ වුණත් නරක වුණත් කිසිම අදාළත්වයක් නැහැ. ඔබට ඔබව දැනෙන විදිය තමයි වැදගත්. ඔබට ඔබව හොඳට පරිපූර්ණ ලෙස දැනෙන විදියට ඔබ ජීවත් වන්න. අනාගතේ නොවේ, මේ මොහොතේ පටන්. මේ මොහොතේ පටන්. දැනුත් ඔබ මේ මොහොතේ සිද්ධ කරන්නේ යම් බරභාගයක කරත්තයක අයිතිකාරයෙක් වෙලාද කියලා බලාගන්න. ඔබම ඔබව කරත්ත අදිනව නම් ඔබේ කර රිදෙනවා ඇති. ඒ කියන්නේ මනස පෙළනවා ඇති, පීඩා විඳිනවා ඇති. පිටකොටුවේ විතරක් නෙමෙයි නාට්‍යමිලා ඉන්නේ, සෑම ජීවිතයක් අභ්‍යන්තරේම නාට්‍යමිලා ඉන්නවා. ඒ නාට්‍යමිලා රූපස්කඳු, වේදනාස්කඳු කරතේ යනවා, සංඥාකඳු කරතියෙන් යනවා, සංකාරකඳු පොදි කරතියෙන් යනවා නාට්‍යමිලා. අනේ මේ නාට්‍යමිලා හරි වේදනා විඳිනවා. ඉතින් අපි ඒකයි මතක තියාගන්නේ. ඒ ආධ්‍යාත්මික නාට්‍යාමිකමෙන් නිදහස් වෙන්න ඔබ නාට්‍යාමික කෙනෙක් නොවන්න. මතුවට අර ගෝණි කර තියාගන්න තියෙන කොක්කක් තියෙන, ඒකත් අයින් කරන්න ඕන. ගවයේ හැඩයට ඉන්නවනම් කරත්ත බඳින්න තියෙන ඒ ලනුත් නාස් විදපුවත් ගලවන්න ඕන. ස්වභාවිකව මේ ජීවිතයට ගලාගෙන යන්න ඉඩ දුන්නොත් සැබෑ පුණ්‍ය ධර්ම ඔබට ඵල දීලා ඔබ නොසිතන ඉහළ තත්ත්වයකට ඔබව ගෙන යනවා. උදාහරණයක් වශයෙන් කියතොත් ඔන්න එක්කෙනා කෙනෙක් සුළු අභියෝගයක් වෙනුවෙන් විශාල දුකක් විඳිනවා. නමුත් ඊට වඩා ඉහළින් දකින්න කෙනෙක් කියන ඔබ මේ සුළු අභියෝගයකට ඔච්චර මහන්සි වෙන්න එපා. ඔබ ඊට වඩා ඉහළ තැනකට සුදුසු කෙනෙක්. ඔබට ඒ දේ ලබන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු සමහර උදවියට විශාල මේ සමාජයේ තත්ත්වයකට යන්න අවස්ථාව තියෙනවා. සුළු අභියෝගයන් ප්‍රාර්ථනා තමන් ඉලක්ක කරන දේවල් ලැබීම් නොලැබීම් පිළිබඳව පුදුම සංවේගයකින් දුක් වෙනවා. ඒ නිසා මමත්වයට පත් වුණාම හරිම සරල දේවල් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ජයග්‍රහණ හැටියට සිතන්නේ, ඉලක්ක හැටියට සිතන්නේ, ජීවිතේ හරි ඉහළයි කියලා හිතන මේ බොහෝ පුංචි දේවල්. රජ කෙනෙක් වෙන්න පිනක් තියෙන අය ග්‍රාමසේවක කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා වගේ. හැබැයි මමත්වයේ අතහැරියොත් එයාට තේරෙන්නේ නැහැ එයා රජ කෙනෙක් වෙනවා කියලා. ඒත් මමත්වයෙන් යුක්තව ග්‍රාමසේවක කෙනෙක් වෙන්න හදනවා. ස්වභාවික ගලාගෙන යෑම ඔබගේ පැදගෙන යනවට වඩා, හබල් ගසා යනවට වඩා ලොකු වේගයක් තියෙනවා, ස්වභාවික ගලා යෑම. ස්වභාවික ගලාගෙන යෑමට ඉඩ හරින්න. හිත දිහා වැස්සක් දිහා බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්න. වැස්සක හරිම සුන්දරත්වයක් තියෙනවා. විවිධ ප්‍රමාණයේ වැහි බිඳු වැටෙනවා. ඒ වැහි බිඳු වලින් විවිධ ප්‍රමාණයට පෙන පිඩු පිපෙනවා. විවිධ ආකාරයෙන් මිදුලේ පාරේ මේ ජලය ගලාගෙන යනවා. සුලං හවන විට ඒ මේ අත මේ වැහි බිඳු පැද්දෙනවා. නමුත් ඒක හරිම සුන්දරයි, හරිම ලස්සනයි. තින් ලොකු අරුසාවක් කියලා හිතන්න ඔබේ මනස. ඒ දිහා මම කර නොගෙන වාසය කරන්න. මා ඔබට ඉතාම පැහැදිලිව කියනවා, මම කරගත්තහම තමයි පීඩාව, මගේ ආත්මය කරගත්තහම තමයි පීඩාව. මෝහයට පත්වී එය මම මගේ ආත්මය කොටගත් මොහොතේදීම තමයි පීඩාව. අනුන්ගේ වාහන පාරේ යනු අපි බොහෝම ලස්සට බලන් ඉන්නවා. අපිට අදාළත්වයක් නැහැ, හිතට දැනෙන්නේත් නැහැ. ඉතින් ඔබේ සිතුවිලිත් පාරේ ගමන් කරන අනුන්ගේ වාහන වැනි. ඔබේ බලාපොරොත්තු, ඔබේ අපේක්ෂා සියල්ලක්ම පාරේ ගමන් කරන වාහන. ඔබ හොඳ කෙනෙක් වෙන්නත් එපා, නරක කෙනෙක් වෙන්නත් එපා, මධ්‍යස්ථ කෙනෙක් වෙන්නත් එපා. කිසිවෙක් නොවන්න. හැම විටම කිසිවෙක් නොවන්නට උත්සාහ කරන්න. හැබැයි වචනේ අන්තගාමී ඒ වුණාට ඔබ වචනේ බිඳලා අර්ථ හඳුනා ගන්න. කිසිවෙක් නොවීම, කිසිවෙක් විසින් මෙහෙයවීමට අවශ්‍ය නැත. සැහැල්ලුව බරක් දීලා බරක් ලබාගෙන ළඟා කරගන්න බෑ. සැහැල්ලුව ලබන්න පුළුවන්කම තියෙන්නේ අතිශයින්ම සැහැල්ලුවෙන්මයි. නිර්වාණය බැඳීම් නැති අවස්ථාව අපට තේරුම් ගන්න හැකියාව තිබෙන්නේ බැඳීම් දුරලු මනසටමයි. නිර්වාණය ඔබ වටා කැරකෙමින් ඔබ ආසන්නයේම පවතිනවා. ඒත් ඔබ ඒ නිවන සමග එකතු නොවී සෑම විටම තනි පුජ්‍යලයේ කියන මානසිකත්වයේ වටා ගොනු වෙන්නට ඔබේ මනස සංසාරේ ඉඳලා හුරු වෙලා තියෙනවා. අන්නේ මමත්වයේ වටා ගුණ වෙන සංසාරයේ ඉඳලා හුරු වෙච්ච මේ මනස අප වටාම තියෙන නිවන සමග එක්වීමට නිදහස් කරනවා, විවෘත කරනවා. ඔබ මහ පොළොවෙන් කොටසක් වෙන්න එපා. සෝබා දහමේ කොටසක් වෙන්න එපා. මිනිසුන් එහෙමයි කියන්නේ. සෝබා දහමේ කොටසක් අපි නෑ, කොටසක් නෙමෙයි. ඒක බොරු. සෝබා දහමේ කොටසක් නෙමෙයි අපි, ඒක බොරු. ආධ්‍යාත්මිකවම ඔබ තේරුම් ගන්න අප සෝබා දහමමයි. මා සබාදහමෙන් වෙන් වූවෙකු නොවේ. මා සබාදහමමයි. තාම සතුටෙන් ප්‍රීතියෙන් ජීවත්වීමේ මාවත සබාදහමේ සමග එක් වූ විට මුළු විශ්වයේම අයිතිකරුවා, මුළු පෘථුවේම අයිතිකරුවා, මුළු මහත් මිනිස් සමාජයේම, මුළු මහත් ගහකොළ වැල මල් සමග එකතු වුණු මහා පුදුම අයිතිවාසිකමක් පවතිනවා. අභියෝග අවසන්, බලාපොරොත්තු අවසන්, පුජ්‍යලේක්ව ඉහලින් තැබීමට දරන උත්සාහය අවසන්. ඇයි සියල්ල ලබා ඇති බැවින් ඔබට මේ දහමට අනුව ඔබේ හිත හැඩගස්ව ගන්න පුළුවන් නම් ඔබ ඉතාම හොඳ දක්ෂ පුජ්‍යලේ, ඥානාන්විත පුජ්‍යලේ, අධි සංවේදී පුජ්‍යලේක්. මේ කුඩා මානසික හැසිරීම් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ අධි චිත්ත හෙවත් අධි සංවේදී ඥානයක් තියෙන අයෙකුට පමණයි. නැත්තම් මේ කුඩා සිතේ හැසිරීම හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ හිත මනාව පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. වචනයෙන් පැහැදිලි කරන්න බෑ. වචනය සෑම විටම මමත්වයේ සමග ගොනු වෙලා, අන්තයේ සමග ගොනු වෙලා, අතීත අනාගත වශයෙන් ව්‍යාකරණ මත ගොනු වෙලා පුජ්‍යල සංඥාවක් මත ගලාගෙන යන්නක්. එහෙත් මේ වචන ඒකරාශී කර බලන කල ඔබට තේරෙයි මේ හුදු වාචික මාලාවක් නොවන බවත්, එයින් එහා ගිය දර්ශන හැසිරවීමක් බවත් ඔබට තේරේවි. වචන කියන්නේ බොරුවක්, ඒක හදාගත් දෙයක්. මාගේ වචනවලට අනුව ඔබගේ සිහින අවදි වීමයි මේ මොහොතේ සිද්ධ වන්නේ. ඔබට සිංහල භාෂාව පිළිබඳව සිහින තියෙනවා. මාගේ වචනවලට අනුව ඔබගේ සිහින වේගයෙන් අවදි වෙනවා. ඒත් මම බුරුම භාෂාවෙන් හෝ තායි භාෂාවෙන් හෝ කතා කළොත් ඔබ ඒ සිහින අවදි නොවෙන්නට පුළුවන්. මක් නිසාද? එම භාෂාවන් පිළිබඳව සිහින ආකල්ප ඔබ තුල නැති බැවි. එනිසා වචනය බිඳලා තේරුම් ගන්න ඔබ දක්ෂ විය යුතුයි. වචන අතහැරලා තේරුම් ගන්න වචී සංකාර. ඒව කර තියා ගන්න එපා. කරත්තේ පටව ගන්න එපා. කරත්තේ බඩු බිමින් තියලා කරත්තෙත් ලිහලා ගොං කවෙනුත් අයින් වෙලා ජීවත් වෙන්න ඕන. ඔබට තියෙන අභියෝගය තමයි කරත්තේ තියෙන බඩු බිමින් තියලා කරත්තෙත් ලිහලා ඊට පස්සේ මොකද කරන්න ඕන? ගොං කමින් අයින් වෙන්න ඕන. අන්න ඊට පස්සේ කියන්නේ ගති විමුක්ත වෙන්න ඕන. අන්න ඊට පස්සේ තමයි එයාගේ කරේ ඊට පස්සේ කාටවත් කරත්ත බඳින්න බෑ. මොකද ගොංකම අවසන් කරොත් එයාට කරත්ත බඳින්න බෑ. ගොංකම තිබුණොත් කරත්ත බිමින් තිබ්බත් ගොංකම තිබුණොත් ආයි කවුරු හරි අරගෙන ගිහිල්ලා කරත්ත බඳිනවා. හැමෝටම මේ ලෝකේ ආගමක් තියෙද්දි මට ආගමක් නෑ. හැමෝටම මේ ලෝකේ ජාතියක් තියෙද්දි මට ජාතියක් හැමෝටම මේ ලෝකේ ගොඩාක් දේවල් තිබෙති මට මුකුත් නැහැ. නත්ති සුඛය. මට පන්සලකුත් නැහැ. මොකවත් නැහැ. ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ගෙවල් දොරවල් තියෙන එක, යාන වාහන එක තියෙන එක, තියෙනවා තියෙනවා කියලා හිතලා සතුට වෙන එක තමයි හොඳ කියලා. ඒත් ඒ තියෙනවා තියෙනවා කියන දේවල් හැම දෙයක්ම ඔබට මානසිකව පීඩා දෙනවා, වේදනා දෙනවා. ඒවා භෞතිකවාදීව නැති කරගන්න කියලා අපි කියන්නේ නැහැ. ඒවා භෞතිකම පමණක් වටිනාකමක් තියෙනවායි කියලා තේරුම් අරගෙන ඒ ආධ්‍යාත්මික වටිනාකමක් හැටියට නොදී හොඳට පරිස්සම් කරලා පිරිසුදුව නිදාගන්න ඇඳේ ඉඳලා ගේ දොරේ ඉඳලා පරිහරණය කරන්න. හැබැයි ඒවා ආධ්‍යාත්මික ලෝකයක වටිනාකමක් නොවන දේවල් විය යුතුයි. ඒවට අගයක් නැති විය යුතුයි. ස්පර්ශයේ අනුව තමයි අගය හැදෙන්නේ. කෙනෙකුට රුපියල් 10ක් හරි යගේ, තව කෙනෙකුට රුපියල් 10 යගේ නෑ. ඒ කොහොමද ඒක හැදුනේ? මිනිස්යාගේ මනසින් ඒ මුදල ටච් කරන විදිය නේද? සමහර තැන්වල රුපියල් 10 1000ට සහෝදරකම ආගියේ නෑ. සමහර අයට රටකට වැඩිය සහෝදරකම ආගියේ. ඒ ආගයන් හදා ගන්න විදිය, අගේ හදා ගන්න විදිය බලන්න. ඔබත් අගයන් දීලා තියෙනවද කියලා ලෝකේ? දීලා තියෙනවා නම් ඒ තමයි මේ ලෝකෙ දිගපළල දන්නේ නැති කමට මුලාවෙන් දීපු අගයක්. දෙදාස් එකසීය වසර ඔබ අරගෙන එන්න. 2022 නවවෙනි මාසේ 10 වෙනිදට අද දවසට ගේන්න. 2100 ඔබ ජීවත් වෙන විදියට අද ජීවත් වෙන්න. ඔබට සුන්දර මනුස්සයෙක් මුණ ගැහිවි. ඔබ තුල දෙදහස් එකසියේ ජීවත් වන විදියට ඔබ 2022 ජීවත් වෙන්න. තවමත් ඔබ මනස අල්ලගෙන ඇති, ඔබේ විඤ්ඤාණය ඔබ අල්ලගෙන ඇති. එහෙම අල්ලගෙන ඉන්නවා නම් ඔබ ඒක නිසා හරි හෙම්බත් වෙලා ඇති, පීඩා විඳිනවා ඇති. සයිනාසි මුලින්ම මතක් කරපු අර පාලනය කන්ට්‍රෝල් එක අයින් කරන්න කියපු එක තාම මම කරනවා. අන්න ධම්මානුධම්ම ගත වෙලා නැහැ. ඒක නිසා මම පෙළෙනවා, දුක් විඳිනවා. හොඳට බලන්න. ගොඩක් දේවල් වලට බයයි, මනස අතහරින්න බයයි, නැති වෙනවට බයයි, මැරෙනවට බයයි, ලෙඩ වෙනවට බයයි. ඒත් ඒ ඔක්කොම වෙනවා. කැමති වුණත් අකමැති වුණත් ඔක්කොම වෙන ස්වභාව ධර්මයක. අපි කැමති පරිදි මේ ලෝකය සාදන්න බෑ කියන යථාවබෝධයේ තේරුම් අරගෙන ජීවත් වන්න. කිසිවෙක්ම වන්න එපා. කිසිවෙක්ම නොවී වාසය කරන්න. මම උත්සාහ කරන්නම් ගුරුවරයෙක් නොවී වාසය කරන්න. ඔබ උත්සාහ කරන්න ශිෂ්‍යයෙක් නොවී වාසය කරන්න. එවිට මෙහි ගුරුවරයෙක් හෝ ශිෂ්‍යයෙක් නැත. සමාන හෝ ද අසමාන හෝ ද නොවේ. ඒක ලස්සනයි, මනහරයි. අපි දිට්ටි නිදහස් කරලා සිටිනවද? එහෙම නැත්නම් දිට්ටි හිර කරගෙන තද කරගෙන සිටිනවද? මනස තදින් තද කරගන්න පුළුවන් කෙනෙකුටත් මේ මොහොතේදී සියල්ල දුරුවෙකු හැටියට සිටින්නට පුළුවන්. ඒ තමයි බොහෝ දේවල් හිතේ සංගවා තිබීම නිසා, තෙරපි වීම නිසා. ඒත් සැබෑ ලෙස මනස විවෘත කොට ඇති වෙන සියලුම දෘෂ්ටි නිවත් කොට මතුවන්නට කිසිම අවස්ථාවක් නොවී දෘෂ්ටි දර්ශනයට පත් වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබ මනස හිර කරගෙන සංවර වූවෙකුද, ස්වභාවික ලෙස සංවර වූවෙකුද? මහා ඍෂිවරුන් ළඟ තියෙන දිට්ටිගත සංවර භාවයට වඩා ශ්‍රේෂ්ඨයි කුඩා ළමයෙක් ළඟ පවතින විවෘත සංවර භාවය. බඩගාන දරුවෙක් ළඟ තියෙන විවෘත සංවර භාවය ශ්‍රේෂ්ඨයි රවුල් වවාගත්ත නරලේ ඉරි තුනක් ඇඳගත්ත මහා උගත්කම් පණ්ඩිතකම් භාෂා ශාස්ත්‍ර කෙල පැමිණි විශාරද යෝගිකෙකුට වඩා මහා ඓශ්වර්යයෙකුට වඩා ඔහු ළඟ පවතින සංවර භාවයට වඩා අර බඩගාන ළමයාගේ විවෘත සංවර භාවය ශ්‍රේෂ්ඨයි. එනිසා ඔබ විවෘත සංවර කෙනෙක්ද විවෘත නොවු සංවර කෙනෙක්ද? වැදගත් වෙන්නේ විවෘත සංවර භාවය. නැත්තම් මනසේ පවතින වූ සියලු දේම වීරිය දොල දත් පෙටි කාලා යටපත් කරන්න පුළුවන්. බැලුම් බෝල දියයට ඔබ වහගෙන ඉන්නවා වගේ. අතෑරිය ගම් මොකද වෙන්නේ? සියල්ලම උඩ මතුවේයි. ඒසා මෙඩිටේෂන් කියලා කියන්නේ කෙලෙස් බලාපොරොත්තු දෘෂ්ටි හංගන එකට එහෙම නෙමෙයි. ගොඩාක් දෙනෙක් කරන්නේ එහෙම සංගවන එක. ඒක නෙමෙයි. එතන සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා තෙරප ගන්න යන්න එපා. එහෙම වුණොත් ඒකම සත්ව පුජ්‍යල ක්‍රියාවලිය. සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා තෙරප ගත්තාම තෙරපන්නේ සතා පුජ්‍යලයා, තෙරපිලා ඉන්නේ සතා පුජ්‍යලයා. මොනම දිට්ඨිගත භාවයක්වත් තියෙනව නම් ඔබ සීල සම්පන්න නෑ. දෘෂ්ටි නොගන්නා වූ සීලය බුදුරජාණන් වහන්සේලාගේ ආර්ය සීලය දිට්ඨිංච අනුපගම්ම සීලවා. සැහැල්ලුවෙන් සිටින්න, සන්තෝෂයෙන් සිටින්න, නිදහසේ සිටින්න. ඔබ තව දුරටත් මං අහවල් රැකියාව කරන අහවල් කෙනා වෙන්න එපා. අහවල් තත්ත්වයේ ඉන්න අහවල් කාන්තාව, අහවල් පුරුෂයා වන්න එපා. ඉතා නිදහස, ඉතා සැහැල්ලුවෙන්, ඉතා සතුටෙන් සිටින්න. ඔබ කෙරෙහි ලෝකයා විවිධ තනතුරු ලබා දේවි. ඔබ කලබල වෙන්න එපා. ඔබ එක වෙලාවක ඔබ ඉහළටම දාවේ, තව වෙලාවක බිමටම දාවේ. ඒ ලෝකයාගේ හැටි. ඔබ කිසිවෙකු නොවන්න. ඉහළට දැම්මත් ඉහළට නොවන, පොළොවට දැම්මත් පොළොවට නොවැටෙන සුළඟ වාගේ වෙන්න. අන්න එවැනි උතුම් ගුණයක් අපේ බුදුහාමුදුර ළඟ තිබුණ නිසා තමයි ආලවකේ යක්ෂයා එළියට දානවා. අගේට එළියට බහිනවා. ඇතුළට එන්න කියනවා. අගේට ඇතුළට එනවා. ඒකට හේතුව එවැනි ක්‍රියාවලියක බුදු කෙනෙක් යෙදෙන්නේ උන්වහන්සේලා ළඟ. ඉහළට යන කෙනෙක් හරි පහළට යන කෙනෙක් හරි හිටියේ නැති නිසා. මමත්වයේ සම්පූර්ණයෙන් දිය වූ ගිය නිසා. නිදහස්ව ගොස් ඇති නිසා උන්වහන්සේලාට කොතනක් සෞම්‍ය ලෙස වාසය කරන්න පුළුවන්. ඔබත් ඒ වාගේ හැමතැනෙහිම සෞම්‍ය ලෙසද, මෘදු ලෙසද, දෘෂ්ටි නොගැනමින්ද වාසය කරන්න. ගැටෙන්න කිසිම කරුණක් ඔබ ළඟ තියාගන්න එපා. ඔබ ගැටෙන්න කරුණු තියාගෙන ඉන්නවා නම් ඔබ හරියට අර ගිනි කූරු ළඟ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. ගැටෙන්න කරුණු කිසිවත් තියාගන්න එපා. මම ඇසුවොත් මෙන්න මේ කාරණේක ගැටේද, මේ කාරණේක ගැටේද, නෑ මොනම කාරණයක් එක්කවත් මා නොගැටේ. බැඳෙන්න කිසිම කාරණයක් තියාගන්න එපා. බැඳෙන්න කිසිදු කාරණයක් මේ ලෝකේ නෑ. මේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ පුරුදු කරන්න ඕන තත්ත්වයක් බාහිරයේ තුළ පුරුදු විය යුතු තත්ත්වයක් නොවේ. ආධ්‍යාත්මික ප්‍රතිචාරයක් මේ පෙන්වන්නේ. රජකමට ඇලෙන්න හිත තිබුණ නම් බුදු වෙන්න බෑ. ඔබටත් එහෙමයි. අදත් බුදු වෙන්න බෑ රජකමට ඇලෙන්න හිත තියෙනවා නම්. මාරේ ඇවිල්ලා රජකම පෙන්නනෝ ඔබ මොකද කියන්නේ කියලා අහනවා. ඔබ යම් තනතුරකට ඇලෙන්න ඔබේ හිත තියෙනවා නම් ඔබට බුදු වෙන්න බෑ. බුදු වෙනවා කියන එක අදහස් වෙන්නේ අනුබුදු භාවයට, එහෙම නැත්නම් ඒ මාර්ගයට, එහෙම නැතුව සම්මා සම්බුද්ධත්ව තනතුරක් නෙමෙයි. ඉතින් ලෞකික වශයෙන් කල්පනා කරන කල ඕවත් මිනිස්සුන්ට ප්‍රශ්න. මොකද ඒ තරම් දෘෂ්ටි වැඩිනේ. ඔව් ඒවා අපිට මේ වචන පොඩ්ඩක් වරද්දලා ගලපලා අරගෙන හරි ඔව් අපාගාමී දෘෂ්ටි ධාරීන් ඉන්න නිසා මේ ලෝකේ හරි භයානක තැනක්. තමන් බුදුහාමුදුරුව අඳුරන්නේ නැහැ. ඒ වුණාට හරියට බුදුහාමුදුරුව වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලෑස්ති. ආගමික ශාස්ත්‍රවරයෝ හරි ශ්‍රේෂ්ඨයි, ශ්‍රාවකයෝ තමයි අන්තිම නරක. මොනම හේතුවකටවත් ගැටෙන්න, මොනම හේතුවකටවත් ඇලෙන්න කාරණා තියාගන්න එපා. ගැටෙන්න කාරණා තියාගන්න එපා. කාරණා තියාගත්තොත් සංගවල අන්න ගැටෙන්න කාරණය එනකොට එයා ගැටේවි. ගැටෙන්න කාරණාවක් අපි සිහිපත් කරමු. අපි හොඳ බෞද්ධයෝ, සිංහල බෞද්ධයෝ, හතර වටේට ණය වුණත් ඔළුව කෙලින් තියාගෙන ඉන්න බෞද්ධයෝ, හරි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ ජාතියක් වටේම හිඟා කන කියලා අපි ඉන්නෝනේ අභිමානෙන් කොහොම හරි. අපේ ආගමේ බෞද්ධ කොඩිය කවුරු හරි කෙනෙක් බිම දාලා පාගනවා. කොහොමද ඔබට දැනෙන්නේ? ඔබට ඒ අතර ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔබ දක්ෂයි. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ පිළිමේ බෙල්ල ගලවලා අද්දෙක උඩින් තියලා යනවා. ඔබට ඒ අතර ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔබ බොහොම දක්ෂයි. ඔබ හොඳින්ම මනස දියුණු කරගත්ත කෙනෙක්. හැබැයි මේක බෞද්ධයන්ට විතර, වෙන ආගමිකයෙකුට නම් ඔබ දිහා බොහොම ලස්සනට බලන් ඉන්නත් පුළුවන්, ඒ වැඩේ කරන්නත් පුළුවන්. එතකොට එයාගේ උපාදානය එතන වෙනස් නේ. මේක බෞද්ධ උපාදානය විතරයි මම මෙතෙන්දි බලන්නේ. එක එක උපාදානයන් එක එක විදිය එක එක හැඩයි. එතකොට ගන්න වෙන්නේ ඒගොල්ලන්ගේ ආගමේ පොත බිම දාලා පාගද්දී එයාට දැනන දේ. ඈ ඒගොල්ලන්ගේ ආගමේ වස්ත්‍රය බිම දාලා පාගද්දී, කොඩිය බිම දාලා පාගද්දී අන්න එහෙම ඒක අනුගත කර ගන්න ඕන. තමන්ගේ පැත්තට ඉන්න පැත්ත අනුව ත්‍රිපිටකයේ එක එක කොළේ කඩලා වැසිකිළියට දානවා. දැක්කම මොකද ඔබට හිතෙන්නේ? ඔබට ගැටීමෙත් පහළ වෙන්නේ නැත්නම් ඔබ දියුණුවයි, ඔබ සාර්ථකයි. අචාන් බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගෙන් ඇහුවනේ, උන්වහන්සේ ලබා දුන්න උත්තරයක් තමයි. මට මේ කතාව උන්වහන්සේ ළඟට ගිහින් ඔස්ට්‍රේලියාව වැඩම කරපු වෙලාවෙත් උන්වහන්සේ මාත් එක්ක ප්‍රකාශ කළා. ත්‍රිපිටකය කොමට් එකට දැම්මොත් එහෙම ඔයා මොකද කරන්නේ කියලා ඇහුවාම එක්මණින්ම මේ බාස් කෙනෙකුට එන්න කියනවා මේක මේ හිර වෙනවා කියලා මේක සුද්ධ පවිත්‍ර කරලා අදාගෙන බාස් කෙනෙකුට එන්න කියනවා කිව්වා වෙන වැඩක් නැහැ මොකද ඒ උතුම් දර්ශනය පොත්වලින් එහාට ගිහිලා දැනගත්ත කෙනෙක්ගේ දර්ශනය එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගේ සැබෑ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේට පල් හොරුන් විසින් තලන විට ද්වේෂයෙන් උපදවයි. ඒ කියන්නේ තරහ එනවා නිකන් යටපත් කරගෙන ඉන්න කියන එක නෙමෙයි. මේ මනසේ සංවර්ධිතය ලක්ෂණය. තේරුණා නේද? මේ තරහක් ඇවිල්ලා ඒක බලාගෙන ඉන්නනේ සංවර්ධිත ලක්ෂණය. ක්‍රියා කරන්න නැතුව නෙමෙයි ඒකට සම්මුති වශයෙන් ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. නමුත් එයා ද්වේෂය උපදවලා ක්‍රියා කරනව නෙවෙයි. අපි හැම ක්‍රියාවකටම ද්වේෂය උපදවන්න ඕනද? හේම උපදවන්න ඕනේ නැහැ. ද්වේෂය උපදවන්න ඕනේ නැහැ. ද්වේෂය නූපදවා තමන් උපමා කරගෙන ලෝකේ හැසිරෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙහෙම කරොත් මටත් මෙහෙම ලැබෙනවා මම මෙහෙම කරොත් මටත් මෙහෙම ලැබෙනවා මම මේකට අකමැතියි ඒ නිසා මාත් මෙහෙම කරන්නේ නැහැ තේරුණානේ අපි සංසාරේ දන් දීපු නිසා අපිට මේ ලැබෙන්නේ අපි සංසාරේ දන් නොදුන්නු නිසා තමයි අපිට නැත්තේ කියලා හිතන්න පුළුවන්කම තියෙනවා ඇලෙන්න කారణ දැන් මට මෙහෙම ඉන්න ගමන් මොන වගේ මායя අදහසක් දුන්නොත් මං ඇලේද කියලා කල්පනා කරන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ ගමනේදී බුදුරජාණන් වහන්සේට නම් ඇවිල්ලා සක්විති රජකම දෙන්නම් මොකද රජකම කියන වචනේ පාවිච්චි කළා අමාරුයි මායяගේ රවට්ට ගන්න මේ සිද්ධාර්ථයන් සක්විති රජකම දෙන්නම් මහරේ බොරු කියන්නෙත් නෑ හැබැයි අභියෝග තමයි ඇත්ත අභියෝග තමයි පෙන්වන්නේ කියලා දෙන්නේ දෙන්නම් කියලා කිව්වා හැමතිකම දෙන්නම් කියලා කියන්න බෑනේ නේද මොකද රජ කෙනෙක්ගේ පුතෙන්නේ අනිවාර්යෙන් ලෝකාධිපති රජ මුළු ලෝකෙම පාලනය කරන රජ බවට උපත් කරන්න මහා අධිරාජ්‍යය ඇලෙන හිතක් තිබුණා නම් නිවන් දැකලා ඉවරයි. ඔබට කතා කරොත් එහෙම. මාරය එහෙම කතා කරනවා පින්නතුනේ. මේ ගමන යද්දී එහෙම කොයි වෙලාවක හරි කතා කරනවා. මට කිව්වනේ මේ සක්විති රජ ගමනන් දෙන්න කතා කරේ නැහැ. ජනාධිපති ගම දෙන්න කතා කරෙත් නැහැ. යාද මේ මාරයා බුරු කියන්නේත් නැහැනේ යට යන්න පුළුවන් සීමාව තමයි ආ පෙන්නන්නේ. එයාගේ ශක්තිය අනුව මට කතා කරලා කිව්වනේ පාර්ලිමේන්තු මන්ත්‍රීගමක් කරන් දෙන්නම් කියලා. මොකද කියන්නේ කියලා ලස්සනට පාත් එකක් පෙන්නුවා බොහොම ලස්සනට කරන්න පුළුවන් ඔය අපේ ඉන්න හාමුදුරු කට්ටියත් එක්ක එක දේ පාර්ලිමේන්තු ඉන්නේ. කොහොමද හම්බුණා නම් එමෙ ඇලෙන සිත තිබ්බනම් ආශෝක හරිශෝක පාර්ලිමේන්තුවේ තියෙන කරිශෝක වාහනේකුත් හම්බ වෙනවා ඒවත් හම්බ වෙනවා පඩියත් හම්බ වෙනවා නිවාසිකුත් හම්බ වෙනවා විස්රාම වැටපුකුත් තියෙනවා යැපෙන්න හරි අපි යැපෙන්න මහන වෙච්ච අය නෙමෙයිනේ විභාග පාස් කරන්න මහන උනේත් නැහැ යැපෙන්න මහන උනේත් නැහැ රස්සාවල් කරන්න එහෙම නෙමෙයි අපි ගිහි ජීවිතයේදී ජීවිතේ දැක්කා ඒකේ අභියෝග මට මේ ලෝකේ අභියෝග තීද්දි නෙමෙයි මම මහන උනේ ලෝකේ අභියෝග මට නෑ ලෝක අභියෝග මට නෑ මං ඒ අභියෝග සියල්ල අතහැරලා මහන උනේ එතකොට කෙනෙක් හිතාගන්න පුළුවන් එහෙනම් මේ පන්සල් හදාගෙන ඉන්නේ අනේ මං හැදුවේ නෑ මේවා හදලා දීපුවා මිනිස්සු මං හැදුවේ නෑ ඊට පස්සේ එන ධර්ම දේශනා දායකත්වයක් ගන්න එන මොකරද? ඒක ඉතින් මේ ලයිට් බිල් ගෙවන්න, ලයිට් බිල් ගෙවන්නයි, වතුර බිල් ටික ගෙවන්නයි. ඉතින් හදලා දෙන වෙලාවෙත් ඇහුවනේ මේක නඩත්තු කරගන්න පුළුවන්ද කියලා. ඉතින් නඩත්තු කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න බෑ. දැන් මේ දවස්වල දන්න ඕනේ ගියක් නඩත්තු කරත් එන්න. ඉතින් එච්චරයි වෙනතන. ඒක ඇති දෙයක් නෑ. ඒක මට ලැබෙනවයි කියලා කවුරුත් හිතන්න එපා. ඒක ගත්තා ඒක ඔය පොඩ්ඩක් එකතු වුණා. ඔය මොකක් හරි එකක් ගෙනල්ලා අර යකඩ ගොඩක් හරි ගෙනල්ලා තියෙනවා. අර ඉස්සරහ හරි යකඩ පෙට්ටියක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේ එකක් හරි ගෙනල්ලා තියෙනවා. ඉතින් අය ආමුදුරු පොට්ටෙනි ගහලා කොහෙ ගෙනියනද? අනිත් එක මේ පොඩි පොඩි ගනම් පොට්ටෙනි ගහලා වැඩකුත් නෑ මේ ගාලේ. ගහනවන ටිකක් ලොකු පොට්ටෙනි ගන්න. ඒ වැඩකුත් නෑ. ඒ නිසා ඒ වෙනි සංකල්ප ඇති කරගන්න පුළුවන්. මම සියල්ල අතහැරපු කෙනෙක්. අර කෙනා කියන වචනේ බිඳලා ගන්න. නමුත් වාචිකව ප්‍රකාශනයක් හැටියට කියන්න පුළුවන්. එහෙමයි. ධර්මයේ උපරිමය නිශ්චලයි, නිශ්ශබ්දයි, නිහඳයි. මුනිවරයා, ආධ්‍යාත්මික මුනිවරයා මත වෙනවා. ඉතින් ඒ හාත්පස නිහඬ ධර්මය තේරේවි. ඒ වගේම මනස දියුණු වෙච්ච කෙනෙක් සිටියොත් නිහඬව සිටින විට නැත්තම් ඉතින් හඬ නගා විවිධ හැඩයන් වලින් පුජ්‍යලානුගතව යම් යම් කාරණා කියන්න සිද්ධ වෙනවා. ඉතින් ඇලෙන කාරණා කිසිත් තියාගන්න එපා, ගැටෙන කාරණා කිසිත් තියාගන්න එපා. ඇලෙන කාරණා කිසිත් නැත්තම්, ගැටෙන කාරණා කිසිත් නැත්නම් ඔබ තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි, සෙට්ටෝ හමස්මි මේ ලෝකස්ස. ඔබ තමයි ශ්‍රේෂ්ඨ, ඔබ තමයි ජ්‍යෙෂ්ඨ මේ ලෝකයේම. ඇලෙන්න කාරණා කිසිත් නැත්නම්, ගැටෙන්න කාරණා කිසිත් නැත්නම්. ඒක සම්මුති ලෝකයේ පිහිටවන්න යන්න එපා. බස් එකට නැගලා සල්ලි නොදී කන්ඩක්ටර් බයිනකම් ඔය සද්ද නැතුව යයි. මට අලෙන්න කාරණා කිසිම දෙයකුත් නැහැ, ගැටෙන්න කාරණා කිසිම දෙයකුත් නැහැ. මම බස් එකේ නොමිලේ යනවා. එහෙම වෙන්න බෑ. ලෝකෝත්තර ධර්මයේ සම්මුති ධර්ම වලට ගේන්න එපා. සම්මුති ධර්මයේ ලෙසමයි සම්මුති ධර්මයේ ලෝකෝත්තර ධර්මයට ගේන්න එපා. ලෝකෝත්තර ධර්මයේ වෙනස්. ඒ නිසා ලෝකෝත්තර භාවයේදී, ලෝකෝත්තර සමාධියේදී ඒ විදියට ජීවත් වෙන, සම්මුතියේදී සම්මුති ධර්මයට අනුකූල වූ ගුණ යහපත්කමකින් යහපත්කමකින් ජීවත් වෙන. මේ ආධ්‍යාත්මික තමන්ගේ හිතට දැනෙන විදිය, තමන්ගේ ඥානය ලෝකේ දකින විදිය, භෞතිකයේ පැවැත්ම වෙනස්. ඒක පුජ්‍යලාගෙන් පුජ්‍යලාගේ, පලාතෙන් පලාතට පැවැත්මේ ස්වභාවය වෙනස්. ඇලෙන හැම මොහොතකම හිත තේරුම් අරගෙන ඇලීම් වලින් නිදහස් කරන්න, ගැටෙන හැම මොහොතකම ගැටීම් වලින් හිත නිදහස් කරගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ 2100 2022ට ගෙනල්ලා ජීවත් වෙන්න. මාරය අල්ලගන්න බැරි එක හේතුවක් තියෙනවා පින්නතුනේ. මාරය කියලා කියන්නේ මිත්‍ර ප්‍රතිරූපයක්. මිත්‍ර ප්‍රතිරූපයාගේ ස්වභාවය මොකද්ද? ඔබ යම් දෙයකට කැමති වෙනකොට හා හා ඒක හොඳයි හරි කැමති කියලා. ඔබ යම් දෙයකට අකමැති වෙනකොට හරි හරි ඒකත් හොඳයි, මේමයි ඒකත් හොඳයි කියලා කියනවා. හරියට පදනමක් නැති දර්ශනයක් නැති හස්බන්ඩ් කෙනෙක් වගේ. නෝන අරේ යන් කිව්වම ඒත් යනවා, මේ යන් කිව්වම මේත් යනවා. යාර දර්ශනයක් නැහැ. මූදිනාව කිව්වම මූදිනානත් යනවා, ගගේ නාමන කිව්වම ගගේ නානත් යනවා. යාර දර්ශනයක් නැහැ. යාර දර්ශනයක් තියෙන්න බෑ. ඒසා මිත්‍ර ප්‍රතිරූපකෙක් වගේ තමයි මාරයාගේ ලක්ෂණය, මාරයාගේ ස්වභාවය. ඒසා අල්ලගන්න හරිය මාරුයි. ඔබේ පිටුපස හැම වෙලාවකම මාරයා සැඟවෙනවා. ඔබේ පැත්ත මාරයා ගන්න. මේ ලෝකේ ඉන්න ලස්සනම මිත්‍රය මාරයා. තරහ අවුස ගන්න ලෑස්ති වුණාම හරි හරි ලස්සනට ඔබ හරි සාධාරණයි, ඔබ හරි හොඳයි කියලා මාරයා අපි උළුප්පල උඩින් තියලා කේන්තියත් එක්ක යයි. නෑ, අපි කේන්ති ගන්න හොඳ නෑ, අපි කාරුණික වෙන්න ඕන, කරුණාවන්ත වෙන්න ඕන. එතෙන්ටත් එනවා මාරයා. ආ, ඔව්, අපි හරි කාරුණික වෙන්න ඕන, ඉවසන්න ඕන. එතෙන්ටත් එනවා. අපි බනහම්, හා හා බනත්තාම නිවන් දකිමු. යන් යන් නිවන් දකිමු. කොයි වෙලාවක හරි කිව්වොත් දැන් මට නොඹවත් ඇති වෙලා තියෙන, මං නොඹවත් දාලා යනවා. අන්න ඒක නම් අයියන් ඩී කරන්න එපා. මොකද මං හැමදාම ඔබේ පැත්ත ගත්තා. මම නිසා තමයි නුඹට ඔය හැමදේම ලැබිලා තියෙන්නේ. ඇස්, කන්, නාස, දිව, ශරීර ඔක්කොම ලැබිලා තියෙන මන් නිසා. කළගුණ සලකපන්. හරියට අපේ ඇමති කෙනෙක් වගේ අපේම දේවල් අපිට ගෙනල්ලා පාලමක් හදලා දීලා අපිට කියන කළගුණ සලපකෙන් කියලා. එහෙම නැත්තම් අපි අවුරුදු ගානකට යටත් ණය කරලා අපිට කියන කළගුණ සලපකම් කියලා. දැන් හොඳට සැලකිලි හම්බෙලා තියෙන අපිට. ඒ වගේ තමයි මාරයත්. එහෙමයි මාරයත් ශ්‍රී ලංකාවේ ඇමති කෙනෙක් වගේ, ජනාධිපති කෙනෙක් වගේ. අපිව රවට්ටලා, අපිව මුලා කරලා කළගුණ සලකපන් කියලා කියනවා. මාරය එහෙම කියනවනේ. ඇවිල්ලා කියනවා, මොකද මම තමයි ඔක්කොම දීලා තියෙන ඔබට. මනුෂ්‍යත්වය දුන්නේ මම. ඔව්, පින්නතුනි, මාරය තමයි දුන්නේ මට. මට ඇවිල්ලා සක්මන් මළුවේදී ඔය කතාව කිව්වා. ආනන්ද, ඔබ ඔබ වැඩි දඟලන්න එපා. මම තමයි ඔය ඔක්කොම දීලා තියෙන්නේ. ඔය ලෝකෙ මගේ, ඔය ශරීරෙ මගේ. දැන් මොකද ඔබ දෙන උත්තරේ? මාරය ඇවිල්ලා කියනවා, ඔය ශරීරෙ මගේ, ඔය හිත මගේ, ඔය ඇස, කන, නාසය, දිව, ශරීරය මගේ. ඔහේගෙනම් ඔහේ ගන්න හොඳ නැහැ නොව දොස් කියන්න කියලා හිතලා සබ්බම් පහාය ගමනියන් කියලා හිතලා සියල්ලම අරදමා යන නිසා වෙන්න මේ කෝට් එක ගලවලා බාර දෙන්න ඕන. පස්සේ මගේ මාරයා කෝට් එක ඉල්ලන එක යා නතරත් කළා. නතරත් කළා මිනිහා ගිහිල්ලා ගෙදර දොර වහගෙන හැංගිලා හිටියා. මම මාරයාගේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දොරට තට්ටු කළා. මිනිහා දොර අරින්නෙත් නැහැ. බොහොම කරදර කරලා අයියෙන් තට්ටු කරනකොට ආව එළියට. මොකද ආවේ? ඔයාගේ ඇඳුම් ටික ගෙන ආව දීලා යන්න. මගේ ඇඳුම්? ඔව්. අර ඔයාගේ කියපුවේ මම ඔක්කොම දීලා යන්න ආවේ. ආ, මාරයා නිකන් එච්චර සතුටු මූණක් නැතුව ඉමතියෙන් වගේ බලාගෙන ඉන්නෝ. බලනකොයි සමහරවම් මගේ ඇඳුම් අරන් ගිහලා මට නොදී මං එනකොට පැනලා දුවලා ඇඳුම් ආරක්ෂා කරගන්නවා. තමුසි මහ පුදුම මිනිහෙක් නේ. තමුසි ගෙදරටම ඇවිල්ලා දොරට ගහලා කරදර කළා. මේ තමුසිගේ ඇඳුම් තියාගන්නවා කියලා ඉවරලා දෙනවා. තමුසි මහා වීරයෙක්, මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ආල නැද්ද බුදුහාමුදුරන්ගේ කතාවත් ඒ වගේ. මාරයා වරාද වුණාම ඔළුව අත ගහගෙන හිස් විකාරෙන් වගේ කියෝ කියෝ ගියා කියලා මම පරාද වුණා කියලා. ඒක සෑම කෙනෙකුටම අත්විඳින්න ලැබෙනවා. ආධ්‍යාත්මික ජීවිතයේ පරිපූර්ණ වෙන අවස්ථාවේදී ඒ අත්දැකීම ඒ විදිහටම පේනවා. මිනිස් ස්වરૂපයක් තියෙන කෙනෙක් වගේ මෙයා අපිට දැනෙනවා පේනවා. හැබැයි අපේ චිත්ත ස්වභාවය, ලෝක ස්වභාවය, ධර්ම ස්වභාවය ඒක යම් පුජ්‍යල ස්වરૂපයකින් තමයි කතාව පෙන්වලා තියෙන්නේ. ඒක දැනෙන්නේත් පුජ්‍යල ස්වરૂපයකින් වාගේ. බලන්න ඔබ ඇඳුම් ඇඳගෙන ඔබේ වගේ ඉන්නවා. අනුන්ගේ ඇඳුම් ඇඳගෙන ජැන්ඩියට යන්නේ. ඒ වගේ මාරයාගේ ඇඳුම් ටික ඇඳගෙන මගේ 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 පොඩි දෙයකින් සෑහීමටපත් කරන්න පුළුවන් පුජ්‍යලයාම පොඩි දෙයකින් සෑහීමටපත් කියලා මාරයා හද නැතුව ඉන්නවා. එයාට ඒ ඇති හොඳටම. පොඩි දෙයකින් සෑහීමටපත් කරන්න බැරි පුජ්‍යලයාට ලොකු දෙයක් දීලා එයා ඒ මට්ටමේ සෑහීමටපත් කරනවා. දැන් මේ සමාජය දිහා බලන්න. බලය නිසා පොඩි දෙයකින් සෑහීමටපත් වෙන මිනිස්සුත් ඉන්නවා. ධනය නිසා පොඩි දෙයකින් සෑහීමටපත් වෙන මිනිස්සුත් ඉන්නවා. සෑහීමටපත් නොවන මිනිස්සුත් ඉන්නවා. වාහනයක් කරන් සෑහීමට පත් වෙන මිනිස්සුත් ඉන්නවා. හෙලිකොප්ටරයක් කරන් සෑහීමට පත් වෙන මිනිස්සුත් ඉන්නවා. හෙලිකොප්ටරයක් කරන් සෑහීමට පත් වෙන මිනිස්සු වගේම ගුවන් සමාගමක් කරලා සෑහීමට පත් වෙන මිනිස්සුත් ඉන්නවා. රටක කෝටිපති 10 දෙනා අතරට ඇවිල්ලත් සෑහීමට පත් වෙන අය ඉන්නවා. එහෙම නැත්නම් ලෝක කෝටිපති 3 දෙනා අතරට ගිහිල්ලා සෑහෙන මේ මිනිස්සුත් ඉන්නවා. නානත්තකාය නානත්ත සංඥා පුදුමයි මේ ලෝකය. හැබැයි කොයි බහරි තැනක අපි පැටලුණොත් ඒ තැන අපිට ලබා දෙනවා තමයි ඒත් ලෝකයේ කිසිම තැනක නොරදුනොත් ඔබට මේ බුද්ධත්වය නැමති උත්තරීතර මානසිකත්වය ළඟා කරගන්න පුළුවන්. ලෝකයේ කිසිම තැනක නොරදෙන ශක්තිමත් මනසක්. ඒ කියන්නේ පින්නතුනේ දර්ශනය විශාල වෙන්න 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 යාට මේ ලෝකෙ රැඳෙන්න තැනක් නැති වෙනවා. හොඳට විදර්ශනා කරන්න ඕන. මම දන්නේ නැහැ මේ විදර්ශනා කරන්නේ මොකද්ද කියලා ඒ කාලේ. හැබැයි මම කල්පනා කරා. ඒ කල්පනා කරනවා කියන එක තමයි ඇත්තම විදර්ශනා කරනවා කියලා කියන්නේ. හිතට යන්න දෙන්න. ඔය ආස කරන මායින් තියෙනවා නම් ඕන තරම් යන්න දෙන්න. හාවල් තත්ත්වයට මම කැමතියි කියලා හිතන හිතට යන්න දෙන්න. හිතේ වේගෙන් යන්න දෙන්න. ගිහිලා රස විඳින්න දෙන්න. හැම දෙයකම කෙලවර සම්බේ සංඛාරා අනිච්චා. වය ධම්මා සංඛාරා සීළු සංස්කාරක ධර්මය ෂය වෙන සුළු. හීනයක් බලලා අවදි වෙනවා වගේ වයසට ගියාට පස්සේ ජීවිතේ තේරුම් ගන්න එපා. වයසට යන්න කලින් අපේ ප්‍රඥාව, අපේ ආධ්‍යාත්මය, අපේ සිත වයසට ගිහිල්ලා ආපස්සට හැරිලා බලන්න ඕන. බලන්න ඔබට මොනවද අතහරින්න බැරි කියලා. සියල්ල අතහැරලා වාසය කරන්න. එවිට ඔබ විශ්වගත වේවි. එහෙම නැත්නම් ලෝකෝත්තර ගත වේවි. එහෙම නැත්නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමගෙක් වේවි. දහමට සිත පූජා වේවි. මගේ සිත කියන ස්වභාවය ධර්ම මණ්ඩපයක් බවට පත් වේවි. ඒකට කියනවා ලෝකෝත්තර සිත, ලෝකෝත්තර සිත්. අසංකාරික සිතක ආස්වාදය ලබන්න. ඔබ 100%ක් ස්වභාවිකද මේ මොහොතේ? එහෙම නැත්නම් ඔබ තාමත් මමත්වයෙන් යුක්තද? මමත්වයෙන් යුක්තව ඔබ සිටී නම් ඔබට මේ මොහොතේ දැනෙන ඔබ ස්ත්‍රියක් ඔබ පුරුෂයෙක් කියලා මේ සංඥාවෙන් ඔබ තේරුම් ගන්න, තාම මමත්වයෙන් යුක්තයි. මමත්වයෙන් යුක්ත නම් ඔබ දැඩි පාලනය මේ මොහොතේ දිහත් කරමින් සිටින්නේ, හරියට රජ කෙනෙක් වගේ. රජ කෙනෙක් රටපාලනය කරනවා වගේ තමගේ ආධ්‍යාත්මය තුළ ලොකු පාලනයකට මැදි වෙලායි සිටින්නේ. ඒ මමත්වයේ යුක්ත නම් හැඟෙන දේ ඔබ අතිශයින්ම ස්වභාවික නම් ඔබ මේ ගහ කොළ වැල මහ පොළොව සමග අහස පොළොව සුළඟ සමග ඔබ එක්ව වාසය කරනවා ඇති. ඒ ඉතාම ශාන්තයි, ප්‍රණීතයි, සුවදායිකයි. ඒ සුවය, ඒ මිහිර ඔබ අදම මේ මොහොතෙම ලබන්න. ඔබ අවබෝධ වූවා යැයි අල්ලා නොගන්න, ඔබ පරිපූර්ණයයි අල්ලා නොගන්න, ඔබ අවබෝධ වූවෙකු යැයි අල්ලා නොගන්න, ඔබ කෙරෙහි කුමන හෝ ආකල්පයකින් ඔබ අල්ලා නොගෙන වාසය කරන්න. ආධ්‍යාත්මය දියුණු කර ගැනීම කියලා කියන්නේ පින්නතුනේ සෝබා දහම සමග ජීවත් වීමට හුරු වීම. සෝබා දහම සමග එක්ව ජීවත් වීමට හුරු වීම, පුරුදු වීම. ධම්ම කියලා කියන්නේ මේ ස්වභාව දහම. බුදු කෙනෙක්ගේ කියවීමේ පොත ස්වභාව දහම. බුදු කෙනෙක් කියවපු පොත සෝබා දහම. ඉතින් මමත් ඒ අනුගමනය කරමින් මාද කියවන්නේ සෑම විටම සෝබා දහම. මිනිසුන්ටත් කියන්නේ සෝබා දහම වන්න කියලා. ඒකට හේතුව ඔබ වෙන්න ගිහිල්ලා ඔබ ලොකු අමාරුවක වැටෙනවා. මමත්වය වෙන්න ගිහිල්ලා, මම කෙනෙක් වෙන්න ගිහිල්ලා ලොකු අමාරුවක වැටෙනවා. මේ ධර්ම ප්‍රතිලාභය ලැබීම සක්විති රජකමට වඩා ශ්‍රේෂ්ඨයි. සෝතාපට්ටි ඵලං වරං කියන මේ ඵල වරම අවස්ථාව සක්විති රජුන් අසුරෙන් නැගිට ආචාර කරන, ගරු කරන වරමක්, බලයක්. ඉතින් පින්නතුනේ පුංචි පුංචි දේවල් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ තමන් කොච්චර කැප කළාද ධර්මය වෙනුවෙන් කැප කරන්න. පැය 8ක් වැඩ කළ මුළු ජීවිත කාලෙම පොඩි වැටුපක් ලැබුවා, ගෙයක් දොරක් හැදුවා, වාහනයක් ගත්තා, මුළු සංසාරෙම රක්ෂණය කරගන්න, ආවරණය කරගන්න, දුක් නැති කරගන්න, මෙලව අතිශයින්ම ප්‍රීතියෙන් සතුටෙන් ජීවත් වෙන්න උවමනා කරන මේ උතුම් සත්‍ය අවබෝධය සිද්ධ කරගන්න පැය 8ක් වැඩ කරන්න ධර්මයේ වෙනුවෙන්, දහම වෙනුවෙන්ම කැපවී වාසය කරන්න, ජොබ් එක කරනවා කියලා හිතාගෙන උදේ 8ට සලකුණු කරලා ආධ්‍යාත්මික ගවේෂණය කරන්න ලයිෆ් ස්ටයිම් එක වෙනකම්. එදාට වර්ක් ඩේ එකක් කියලා හිතලා වැඩ කරන්න, ලන්ච් ටයිම් එක ඉවර වෙච්ච ගමන් ආයෙ වැඩ කරන්න පහ වෙනකම්. තේරෙනා නේද? එහෙම ධර්මයට කැපවීමක් කරනවද අය? අනේ නෑනේ. ඔබේ දවසේ වැටුප දීලා අපේ ආයතනයට පුළුවන් නම් අද ඔන්න දවසේම බණ ධර්ම අහන්න ඕන, ධර්මය තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන, ධර්මයේ වෙනුවෙන් මේ පැය 8ම කැප වෙන්න ඕන කියලා අපිට හිතෙනවා පඩි දෙන්න ගෙනල්ලා. එක එකයි වැටුප එක එක වෙනස්. අහල ඔයාගේ වැටුප දවසක කීයද? ඔව් මට වැටුප 5000යි, 2000යි, 3000යි, 10000යි, සමහරගේ 15000යි 20000යි වෙන්න පුළුවන්. ඉතින් ඒ තනතුරේ හැටියට ලක්ෂ ගණන් වෙන්නත් ඉඩ තියෙනවා. වැටුප දීලා බණ අහන්න කියන්නේ හිතනවා පැය 8ක්. ඒක මහ පුදුම දෙයක් නේ. දවසක් මම බාස් කෙනෙක්ගෙනුත් ඇහුවා, බාසුන්නාගේ දවස වැටුප මන් දෙන්නම්, පොඩි වැඩක් තියෙනවා කරන්න පුළුවන්ද? අංකවා උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් බණ අහන්න ඕන, වාඩි වෙලා එක තැනක මම වැටුප දෙන්න. මිනිහ ගියා අපි බෑ කියලා. අවුගේ කරවේවි අර බාස් හැදී කරන්න පුළුවන්, බණ අහන්න බෑ. ඒව හිත එක තැනක තියාගන්න ඉන්න එක ලේසි නෑ. මනස කරකස වෙන තරමට මනුස්සයාට දුෂ්කරතා මුණ ගැහෙනව වැඩි. දැන් මෙතන ඉන්න හැමෝම යම් ප්‍රබුද්ධ භාවයක ඉන්න අය, ජීවිතය අත්දැකීම් තියෙන අය, භෞතික දේත් තිබිච්ච අය, තියෙන අය, ධර්මල්ලන්න හරි ලියල දීපු අය, ප්‍රබුද්ධ අය. මේ දුක් ගැහැට විඳින මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේකේ ආගේ වටිනකම. මනුස්සයාගේ හිත ගොරෝසු වෙන්න වෙන්න එයාට ගොරෝසු පරිසරයක් අත්දැකීම් ලැබෙනවා. දඩු වෙන්න වෙන්න ඔහුට කරකස ජීවිතයක් ලැබෙනවා. මෘදු වෙන්න, අනතිමානී වෙන්න, ඉතාම සුවදායි ජීවිතයක්. ආනන්ද හාමුදුරුවන්ට වගේ කන්නත් දෙනවා, බොන්නත් දෙනවා, ඉන්නත් දෙනවා, යන්න වාහනත් දෙනවා, ඉන්න හිටිය පන්සලත් හදලා දෙනවා, ලස්සන කරලත් දෙනවා, හැඩ කරලත් දෙනවා, අතු කරලත් දෙනවා. බොහොම සෞම්‍ය ලෙස ජීවත් වෙන්නේ කියාව ලැබෙනවා. ඒක ඔබ ඔබ ඇති කරගත්තොත් ඔබ වටු පිටාව වෙනුත් ඒක ලැබෙනවා. ඒක මහත්මය හරි ඥාති හරි අම්මා තාත්තා හරි ඒ ටික කරලා දෙයි. එහෙම නැත්නම් විශ්වයෙන් සබාධාමින් හරි ඒ ටික හම්බ වෙනවා. අවශ්‍යදී හම්බ වෙනවා. සැබෑදේ සැබෑ අවශ්‍යතාවය හම්බ වෙනවා. සුදුසුදේ අහම්බ වෙනවා. නසුදුසු දේවල් හම්බ වෙන්නේ. මට හෙලිකොප්ටරයක් හම්බෙලා නැහැනේ. ඒකට හේතුව බාන්න තැනක් නැති හින්දා. බාන්න තැනක් තිබුණා ඒකත් හම්බෙන්න පුළුවන්. දැන් බලන්න බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට දැන් ඇත්තටම අපි මේ ගොඩාක් අය අපේ බෞද්ධයෝ තාම ගන්නෙ අර බුදුහාමුදුරන්ගේ සය අවුරුද්දේ දුෂ්කර ක්‍රියා කාලේ. ඒ කාලේ අරගෙන මැරෙන්න හදනවා. ඒක ගියෝ ගියෝ මෙහෙම අතහැරියා, මෙහෙම අතහැරලා ගියා, මෙහෙම හිටියා, මෙහෙම හිටියා බඩට. ඒ කාලේ නෙමෙයි ඇත්තෙන්ම අපි ගත කරන්න ඕන. ඒ කාලේ ඇත්තටම බුදුහාමුදුරන්ට වැරදුණු කාලයක්. සිද්ධාර්ථයන්ට වැරදුණු කාලයක්. මුලා වුණු කාලයක්, රැවටුණු කාලයක්. හරි දේ හොයාගත්තේ බොහොමඩ මුලදී. අන්න බුද්ධත්වයේ ඉඳන් පන්සාලි සස ගන්න බලන්න. බුදුහාමුදුරගේ ජීවිතේ හරි ඒවකට තිබුණු විදියට හරිම රස්සරට මනහරව ගලාගෙන ගියාන්නේ ඉතින් ඉඳලා. අන්න ඉතින් ඉඳලා ජීවිතේ අපි ගන්න ඕන. ආරාම දහස් ගණන් පූජා වෙනවා, රටවල් දහස් ගණන් පූජා වෙනවා, මිනිස්සු මලින් ගඳින් සුවඳින් පූජා පවත්වනවා, වහන්සේට දාන ආදී හොඳට ලැබෙනවා, හොඳට රජබොදුන්ද වළඳනවා, ලැබෙන දේ සතුටෙන් වළඳනවා, පිණ්ඩපාතයේ ද අවශ්‍ය තැනට වඩිනවා, විලාවකට පාත්‍රයේ පිරෙන්න දානි වළඳනවා, සමහර දවසට පොඩ්ඩක් වළඳලා නිකන් ඉන්නවා. මොකද හේතුව බුදු කෙනෙක්ගේ කුසගින්න අනු බඩකින් අනු එහෙම මේ වෘත නැතුව ජීවත් වුණා. අපිටත් ඔහොම කාලයක් තිබුණා. පොල් කඩු හැන්දෙන් දෙකයි දවසටම, සෙරප්පු දාන්නේ නැහැ, ගොඩු අත්ත පාවිච්චි කරනවා. ඕම කාලයක් තිබුණා. ඉතින් මං ඒ කාලේ ඉන්නේ කියලා මේ අයට කියන්නේ නැහැ. ඔබට දහම වෙනුවෙන් අර පැයඩක කැපවීම සිද්ධ කරන්න කියන එකයි අපි මතක් කරන්නේ. එක දිගට කුසලය වඩාගෙන ශක්තිමත් කරගෙන ගියාම අවබෝධයෙන්ම ඔබ විසින්ම චේන්ජ් කරගන්නවා, වෙනස් කරගන්නවා. මං ආස නෑ මේ සමහරලාට පාසල් ගිහිල්ලා ආවම ළමයින්ගේ ඇඳුම් චේන්ජ් කරන්නේ, එයාගේ චේන්ජ් කරලා සෝදලා මැදලා ආයි අඳනවා. ඒ වගේ අවබෝධයක් කිසි කෙනෙකුට දෙන්න මම ලෑස්ති නෑ. ඔබම ඇවිල්ලා ඔබේම ඇඳුම් චේන්ජ් කරගෙන ඔබම සෝදලා ඔබම මැදගෙන ඔබම ඇඳ ගන්න මට්ටමට දියුණු වෙලා ඔබ චේන්ජ් වෙන්න ඕන. තේරුණා නේද? ඔබේ මනස විසින්ම ඔබ අවබෝධ කරගෙන පරිපූර්ණව චේන්ජ් වෙන්න ඕන, වෙනස් වෙන්න ඕන. අපි કૃතිම ආකාරයකින් ඔබ ෂණිකව චේන්ජ් කරොත් ඊට පස්සේ ඒ ළමයා දන්නේ නැහැ, ගෙදර ඇවිල්ලා ඇඳුම් පන්න ගන්න දන්නෙත් නැහැ. ඒව සෝද ගන්න දන්නෙත් නැහැ, ආයෙත් මැද ගන්න දන්නෙත් නැහැ, සපත්තු දා ගන්න ඇඳ ගන්න දන්නෙත් නැහැ. ඉතින් හැමදාම සිද්ධ වෙනවා එයාට අඳන්නයි හොදන්නයි මදින්නයි සිද්ධ වෙනවා. එහෙම නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ ඔබව දැනුවත් වෙලා ඔබ සිය කැමැත්තෙන්ම පරිවර්තනයක් සිදු කර ගන්නවා දකින්න. එතකොට ඔබ පරිපූර්ණ ශක්තියක් ඇතුව තමයි ඒ දේ ඔබ තුළ සිද්ධ වෙන්නේ. නිසා කැපවීම කරන්න. කැපවීපු අය ජීවිතේ දැක්කා. ඔවුන්නේ සොය විඳා. එක විඳිනවා. ඒක සක්විත රජකමට වඩා වටිනවා. මේ රටේ ඉන්න රාජ්‍යත්වයට වඩා මේ 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 ධර්මාසනේ බලවත් වටිනවා. ධර්මාසනේ කියන්නේ හරි බලවත් දෙයක් වෙන්න තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ ඒ කතාවකට නඩු දාන්න බෑනේ. පාර්ලිමේන්තු වරප්‍රසාදයක් ඇතුලේ යාළට කතා කරන්න පුළුවන්. ධර්මාසනේත් එහෙම තමයි. ධර්මාසනේට නඩු දාන්න බෑ. ඒක නීතියක් හැදිලා නැහැ කොයිකක නඩු දාන්න බැහැ කියලා දාන්නේ නැහැ ඉතිහාසයේ ඉඳලා. ඒක ධර්ම ගෞරවයක රටේ තියෙන ප්‍රබල විවස්ථාවක්. ඒ වෙන රටවල වල තියෙන බුරුමේ වගේ තායිලන්තේ වගේ රටවල වල තියෙනවා. එයාට ධර්මාසනයේට බලපෑම් කරන්න බෑ. ධර්මාසනය කියන්නේ ඒක බලවත් තැන. ඒ විශ්ව ධර්මයේම ඒ බලවත් තැනක් බවට ඒක පත් වෙලා තියෙනවා. ඒක රජ කෙනෙකුට වඩා උසස් තැනක්. රාජ ආසනයට වඩා උසස් තැනක්. ඒක ලෝක ආඥාව, ධර්ම ආඥාව පතුරවන තැනක්. අපි වැඩ කරන්නේ කර්මයත් එක්ක, ධර්මයත් එක්ක, දෙවියන් එක්ක, බුදුන් එක්ක. ඒක හරි බලවත්, ගුප්තයි, හරි ප්‍රබලයි. උපදෙසුත් තියෙනවා, අවවාද අනුශාසනාත් තියෙනවා, දඬුවමුත් තියෙනවා. කර්මය විසින්, කර්මය විසින් මිනිස්සුෙකුට දඬුවම් දෙන්න පටන් ගත්තොත් නීතිය විසින් දුන්නා වගේ නෙමෙයි. ආයි ඒක බරපතලයි. කර්මය විසින් දඬුවම් දෙනවා. ස්වභාවයෙන්ම තමාගේම මනස තමන්ට පෙරලා එනවා. එබැවින් ඔබත් ඒ මහා වරප්‍රසාදය, ඒ මහා තනතුර, ඒ මහා අභිමානය, ඒ විජයග්‍රහණය ලබන්න මේ ධර්මයේ මාර්ගයේ උපදේශය ලබා දීලා තියෙනවා. එය හොඳින් සම්මර්ෂණය කරන විට, මනාව ගලපා ගන්න විට ඔබේ ආධ්‍යාත්මය මොනයම් මොහොතක හෝ සම්පූර්ණයෙන්ම මිත්‍යාව ඔබ තුළින් ගැලවී නිදහස් වී ගොස් ඔබ පරිපූර්ණ ආකාශය බවට පත්වේවි. අන්න ඒට ඉඩදී වාසය කරන්න එපම නයි ඔබට කරන්න තියෙන්නේ. ඉතින් ධර්මයේ ආශිර්වාදය ඔබේ ජීවිතය වඩාත් ආලෝකවත් වේවා. සද්ධර්මය අවබෝධය අදාද පහළ වේවා. ඉෂ්ටකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදයන් අප හැම දෙනාටමත්, ඔය හැම දෙනාටමත් ධර්ම මාර්ගයන් දියුණු කර ගැනීමට සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වන්දනාටම තෙරුවන් සරණයි. අද දවසෙහි ධර්ම දේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ හසිත විජේසේකර පින්වත් මහත්මා සහ රෝහිත විජේසේකර පින්වත් මහත්මා ඇතුළු එක් පවුලි පින්වතුන්. අරමුණු බවට පත්වන්නේ කුරුණෑගල විසූ RMAK විජේරත්න මාතාව අප අතරින් සමුගෙන වර්ෂයක් පිරීම නිමිති කරගෙන එමෑණියන්ට පින් පිණිස ධර්මදේශනා දායකත්වය දක්වමින් අද එතුමියට පුණ්‍යානුමෝදනා කරනවා. එතුමියගේ භවගමන සුවපත් වේවා, සසර යහපත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුරුද සද්ධර්මයේද මුණගැසේවා කියලා අපි සාදුකියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මීට වසර 27කට තරම් කාලයකදී අප අතරින් සමුගත් පියාණන් වන AMHB විජේසේකර පියාණන්තුළු වංශ පරම්පරාගත සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප අප හැමගේත් මේ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වෙන අප අප හැමගේත් නමින් මිය පරලොව යන්නට යෙදුණු සංසාරික ඥාතීන් සිටිනා, මෙලොව වශයෙන් මෞදෙමෝපිය අය සිටිනා, අපි මේ පුරුදු පුහුණු කරන ලද භාවනා කුසලය හැදුව වැඩු මෞපියන්ටද අනුමෝදනාවක් වේවා, සසර යහපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන දරුවන් හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සුවයත් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, කල්‍යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් එම පවුලේ පින්තුන් සිත් ප්‍රාර්ථනා කොට ආශිර්වාද කරන අතර, ඒ වගේම රටවාසී ලෝකවාසී සද්ධර්මය ශ්‍රවණය කරන හැම දෙනාටම සියලු යහපත වේවා, සද්ධර්මයේ ආලෝකයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලැබුවේ හසිත විජේසේකර පින්වත් මහතා සහ රෝහිත විජේසේකර පින්වත් මහතා, ඒ දෙපළගේ පවුල හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සද්ධර්මයේ ආශිර්වාදයෙන් එලෙසම ඉෂ්ට සිද්ධ වේවා, සියලු යහපතම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිහිපත් කරන්න ඕන මෙවර කඨින පින්කම දායකත්වයේ දරනු ලබන්නේ මහරගම පදිංචි ශාන්ති ඒට්ටි ආරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් හැම දෙනාම ඉදිරියේදී කඨින චීවර කාලයක් එළඹෙනවා. ඒ පිළිබඳවත් අපි සිහිපත් කරනවා. ඒ වගේම මේ දහම් සුවය ලබා කර ගැනීම සඳහා මේ ධර්ම ශාලාව ආදී ඉදි කරලා දුන්නු පින්වත් චන්දන තිසේරා මැතිතුමන්, ශාම්ලි තිසේරා මැතිණිය ආදී පවුලේ හැම දෙනාටම ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සියලු යහපතත් සද්ධර්මයේ ආලෝකයත් වඩ වඩාත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දෙපළගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු හැදුව වැඩු දෙමව්පියන්ට, බඳු මිත්‍ර හිතයිසී ඥාති වර්ගයා අපින් බලාපොරොත්තුවක් වේනම් ඒ හැම දෙනාටමත් අපි මේ දහම් සුවය ලැබූ ඒ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුන්ටත් නිවසේ ඉඳලා පුළුවන්කම තියෙනවා සෑම සඳුදා දිනකම උදෑසන 5:30 ඉඳලා 6 දක්වා ලක්කන ගුවන්විදුලියෙන් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මට දිගු කාලයකට මේ ලැබිලා තියෙනවා. ඒ ගුවන් කාලය උදෑසන පැය භාගය සඳුදා උදෑසන, ඒ කියන්නේ ඉරිදට පහුවෙන්දා උදෑසන 5:30 ඉඳලා 6 දක්වා ලක්හඬ ගුවන්විදුලි ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒකත් කම්මැලි කමට අහගෙන ඉන්න ලෝකෙටම ගැලපෙන විදියට යම් ධර්ම කාරණයක් කියා දෙන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම ඩේටා ප්‍රශ්න තියෙන අයට www.sinhalabudubana.org කියන වෙබ්සයිට් එකට යන්න, ගිහිල්ලා ඒකේ ඔඩියෝස් තියෙනවා 2010 ඉඳලා 11 ඉඳලා ධර්ම දේශනා 2022 අද වගේ වෙනකම් අද දවස වෙනකම් මේක අප්ඩේට් වෙනවා. ඒක අපේ ඕස්ට්‍රේලියාවේ සිටින පින්වත් නිලන්ත මහත්මයා සහ එම්මැතිණිය බොහෝම උනන්දුවෙන් පවත්වාගෙන යන වෙබ් අඩවියක්. ඒ කටයුතු සිදු කරන ඉතින් ඒ වෙබ් අඩවියට යන්න. ඒ වගේම මොබයිල් ඇප් එක තියෙනවා සිංහල බුදුබණ ස්වාමිනාසගේ ඡායාරූපයක් එක්ක ඇති මොබයිල් ඇප් එක තමයි ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්තොත් ඩේටා වැය වෙන්නේ නැතුව. ඒ කියන්නේ YouTube Facebook වගේ දේවල් වලට ගොඩාක් ඩේටා යනවනේ නේද? ඉතින් ඒක නිසා මේකේ බොහෝම අඩු ප්‍රමාණයක් වැය වෙන්නේ. YouTube එක වීඩියෝ එකක් අහන ඩේටා වලින් මම හිතන්නේ වෙබ් අඩවියට ගියොත් එහෙම දේශනා 100ක් අහන්න පුළුවන්. ඒ තරම් ඩේටා ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ධර්මය අහන්න පුළුවන්. ඉතින් ධර්මයට වෙලාවක් හදාගන්න එපා. වැසිකිලි ඉඳගෙන උනත් කවන්නේ ධර්මය අහන්න. වැඩ කරන ගමන් උනත් කවන්නේ ධර්මය අහන්න. රෙදි හොදද්දි නාද්දි උනත් කවන්නේ ධර්මය අහන්න. කෑම යද්දි ධර්මය අහන්න. ගමන් බිමන් යද්දි ධර්මය අහන්න. ඕනම වෙලාවක ඒකට බාධාවක් නැහැ. සතර ඉරියව්වක ඕනම වැඩක් කරද්දි පාඩම් කරද්දි උනත් කෙනෙකුට ධර්මය අහන්න ඕන නම් කැමති නම් අහන්න පුළුවන්කම තියෙනවා. බාධාවක් නැහැ. අවබෝධ කරගන්නත් පුළුවන්. කෙනෙක්ගේ ජීවිතේ වෙනස් වෙන තැනක් කොතරද කියලා කියන්න බෑ පින්නතුනේ. ඒ නිසාම ඒසා ධර්මයේ හැරෙන්නට වෙන සත්‍යයක් වෙන මාර්ගයක් වෙන සැනසීමක් නැත. ධර්මයේ පිහිට ආරක්ෂාව හැම දිනාටම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්මලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා සෝපත් වේවා.